අද අපි සාකච්ඡා කරන්නට යන්නේ ඒ වගේම පෙරදිග විෂය සංගීත විෂය නිර්දේශයට අපොස සාමාන්‍ය පෙළ ඒ වගේම උසස් පෙළටත් අදාළ තවත් එක මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් තැටිගී යුගය පිළිබඳව. මෙම මාතෘකාවත් අර චිත්‍රපට සංගීතය වගේම පෙරදිග සංගීත විෂය නිර්දේශයේ විවාහරික සංගීත කොටසට අයත් වන්නේ. අපිට මෙහිදී ග්‍රැමෆෝන් තැටිගී යුගය පිළිබඳව තොරතුරු හා එහි ප්‍රායෝගික කාරණා, ඒ කියන්නේ එහි ගීත නිර්මාණ පිළිබඳව මේ පැය තුළ අපි සාකච්ඡා කරමු. ඉස්සලාම අපි බලමු මොකද මේ ග්‍රැමෆෝන් තාක්ෂණය කියන්නේ කියලා. අපි මුල් විනාඩි 10 මම ගන්නවා මේ කාරණාව ඔබට එක්ක මේ කාරණාව සම්බන්ධව එක සාකච්ඡා කරන්න. ග්‍රැමෆෝන් තාක්ෂණය කියන්නේ ලෝකයේ ධ්වනියක් නැත්නම් ශබ්දයක් පටිගත කරලා පසුව ශ්‍රවණය කිරීමේ ප්‍රථම තාක්ෂණය. කියන්නේ එක දෙයක් අපමණ දෙයක් පටිගත කරලා නැවත වරක් එය ශ්‍රවණය කිරීමට හැකි යාව තිබූ ප්‍රථම තාක්ෂණය තමයි ග්‍රැමෆෝන් තාක්ෂණය. අපි දන්නවා ග්‍රැමෆෝන් තැටිය කියන නැත්නම් ග්‍රැමෆෝන් යන්ත්‍රය කියන එක අර්ථ ගන්නවනවා කිසියම් කරකැවෙන තැටියක වංගු සහිත ඇලියක්, අපි කියන ග්‍රූ එකක් හා සම්බන්ධ ඉදිකටුවක යාන්ත්‍රික කම්පනය වාතයට සම්ප්‍රේෂණය කිරීම කියලා. දැන් මේක ටිකක් විද්‍යානුකූල කාරණාවක්. නමුත් අපිට අදාළ වන්නේ මෙම තාක්ෂණයට වඩා ග්‍රැමෆෝන් තාක්ෂණය කියන කාරණාව කොහොමද අපේ රටට අදාළ වුණේ කියලා. හරි. අපි බලමු ග්‍රැමෆෝන් තැටියේ නැත්නම් ග්‍රැමෆෝන් තාක්ෂණයේ උපත. 1870 තමයි ග්‍රැමෆෝන් තාක්ෂණය යුරෝපයේ හොයාගන්නේ. 1870 තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා තමයි මේ ග්‍රැමෆෝන් තාක්ෂණය සොයාගන්නේ. ඒ වගේම 1870 දශකයේ ඔහු විසින් මෙය 1876 දී තමයි තාක්ෂණය හඳුන්වා දෙන්නේ. මොකද 1870 දශකයේ පුරාම මේ සම්බන්ධව පර්යේෂණ ලෝකෙ තිබුණා. හරියටම 1876 අල්වා එඩිසන් ග්‍රැමෆෝන් තාක්ෂණය හොයා ගන්නවා. ඉතින් බොහොම රසවත් කාරණාවක් තියෙනවා. ඔබ දන්නවද ග්‍රැමෆෝන් තැටියක් මත ලෝකයේ තැටිගත වෙච්ච ප්‍රථම ගීතය මොකක්ද කියලා? ඒ තමයි අල්වා එඩිසන් ඔහුගේ විද්‍යාගාරය තුළ 1876 මෙම පර්යේෂණ කටයුතු වල නිරත වීමෙන් සිටිද්දී ඔහු කිසියම් ළමා ගීතයක්, ලෝක ප්‍රකට ළමා ගීතයක් ගයමින් තමයි මේ පර්යේෂණ කටයුතු නිරත ලවා තියෙන්නේ. ඉතින් අහඹු ලෙස මෙන්න මේ ඔහු විසින් මුමුණපු ළමා ගීතය තමයි ඉස්සල්ලාම ලෝකයේ ග්‍රැමෆෝන් තැටියක් මත තැටිගත වෙලා තින්නේ. ඔබ අහලා ඇති Mary Had a Little Lamb කියන ළමා ගීතය. කොමන 1887 වෙද්දී එමිල් බර්ලිනර් කියන පුද්ගලයා මෙම තාක්ෂණය තවදුරටත් දියුණු කළා. ඒ වගේම 1896 ග්‍රැමෆෝන් තැටි පටිගත කිරීමේ තාක්ෂණය ලෝකය හොයාගත්තා. නැවත වතාවක් 1876 තෝමස් අල්වා එඩිසන් මෙම තාක්ෂණය හොයාගත්තා. 1887 එමිල් බර්ලිනර් මෙය දියුණු කරා. ඒ වගේම 1896 දී මේ පිටපත් කිරීම සාර්ථක වුණා ලෝකෙ. ඒ වගේම ඇත්තම කිව් දැන් ග්‍රැමෆෝන් තාක්ෂණයේ ඉස්සල්ලාම යොදාගත්තේ, ඉස්සල්ලාම ග්‍රැමෆෝන් තාක්ෂණයේ ලෝකයේ යොදාගෙන තියෙන්නේ මේ සංගීතමය කාරණාවක් සඳහා නෙවෙයි, ලෝකයේ සුප්‍රකට නැත්නම් ජනප්‍රිය චරිතවල කටහඬ මේ ග්‍රැමෆෝන් තැටිවල පටිගත කොට සංරක්ෂණය කරලා තිබෙනවා. වික්ටෝරියා රැජින, ඔබහලති එඩ්වින් බූත්, ඒ වගේම ෆ්ලෝරන්ස් නයිටින්ගේල් වගේ ලෝක ප්‍රකට විවිධ චරිතවල කටහඬ මේ තැටිවල ගබඩා කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම යුරෝපයේ මෙම ග්‍රැමෆෝන් තාක්ෂණය නැත්නම් ග්‍රැමෆෝන් තැටි සහ යන්ත්‍ර බිහි කිරීම නැත්නම් නිර්මාණය කිරීම සඳහා මුලින්ම යොමු වූ සමාගම් කිහිපයක් තියෙනවා. අපි දන්නවා ඔය ජනප්‍රිය HMV ලේබල් යටතේ නිකුත් වන තැටි, එම තැටි ලෝක නිෂ්පාදනය කිරීමෙහි ප්‍රෝගාම වෙලා තිබුණේ යුරෝපයේ ග්‍රැමෆෝන් හා ටයිප්‍රයිටර් කම්පැනි එක. ඊළඟට ඇමරිකාවේ වික්ටර් ටෝකින් මැෂින් කියන සමාගම. ඒ වගේම ඔබ අහලා ඇති කොලොම්බියා කියන ලේබල් යටතේ නිකුත් වූ ග්‍රැමෆෝන් තැටි ඉතාම ජනප්‍රිය වුණා ලංකාවේ යුරෝපයේ ඉන්ටර්නැෂනල් කොලොම්බියා සමාගම. ඒ වගේම යුරෝපයේ ඕඩියන් සමාගම. මේ වගේ ප්‍රමුඛතම සමාගම් මේ 1900 දශකයේ 1900 වසරේ මුල් දශක තුල ලෝක පුරාම මේ ග්‍රැමෆෝන් තැටි යන්ත්‍ර හා තැටි නිෂ්පාදනය කර බෙදා හැරීමේ කාර්යයේ නියුතුලා තියෙනවා. ඒ වගේම ප්‍රථම වශයෙන් සංගීතමය වශයෙන් ජාත්‍යන්තරයට සාර්ථක වෙච්ච නැත්නම් ජාත්‍යන්තරයේ ජයගත්ත කලාකරුවා තමයි මේ ග්‍රැම්ෆෝන් තැටි වලින් රුසියාවේ මාරි මිචලෝවා කියන ගායිකාව. රුසියාවේ මාරි මිචලෝවා මෙය තමයි ග්‍රැම්ෆෝන් තාක්ෂණය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර ඉස්ලාම සාර්ථක විදිහට තමන්ගේ නිර්මාණ යොමු කරපු කලාකරුවා වෙන්නේ. මුලින්ම ලෝකයේ ග්‍රැම්ෆෝන් තාක්ෂණය ඔස්සේ සංගීතය පටිගත කරද්දී පියානෝව තමයි පියානෝ පමණයි යොදාගෙන තිබුණේ සංගීත භාණ්ඩයක් වශයෙන්. ඒවිල්ලා මුල් දශක 1905 වගේ. ඉන්පසු කුඩා සංගීත වාද්‍ය වෘන්දයක් යොදාගත්ත. පස්සේ 1910-12 වගේ වෙද්දී සිම්ෆනි ඔකෙස්ට්‍රා එකක් නැත්නම් සම්ද්වනියක් වගේ ලොකු ඔකෙස්ට්‍රා එකකුත් යොදා ගනිමින් මේ නිර්මාණකරණයේ දෙන්න පුළුවන් වුණා. හරි. අපි එහෙමනම් මේ ජාත්‍යන්තර තලයේ ග්‍රැම්ෆෝන් තාක්ෂණය පිළිබඳ ඔය කාරණා ඇති. අපි බලමු ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් තැටි යුගයේ ආරම්භ වීම කොහොමද සිදු වෙන්නේ කියලා. හරි. 1903 දී තමයි දරුවනේ ලංකාවේ ඉස්සලාම ග්‍රැමෆෝන් තාක්ෂණය හඳුන්වා දෙන්නේ. මුල් කාලයේ ඔයවකට අපි දන්නවා මෙලට පාලනය කරේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍ය වතු හිමියන්ගේ සුවිසල් මන්දිරවල ඔවුන්ට ඇසීමට තමයි ඔවුන්ට ශ්‍රවණය කිරීම තමයි ග්‍රැම්ෆෝන් යන්ත්‍ර ලංකාවට ඉස්සලාම ආවේ. ඉන්පසුව ලංකාවේ ලාංකික ප්‍රභූ නිවෙස්වලත් මේ ග්‍රැම්ෆෝන් තැටි යන්ත්‍රය නැත්නම් ග්‍රැම්ෆෝන් තැටි ශ්‍රවණය කිරීම කිසියම් වූ ප්‍රභූ පැලැන්තියේ සම්පදායක් ලෙස පවත්වාගෙන ගිහින් තියෙනවා. කොහොම හරි අනගාර්ග ධර්මපාලතුමා වැනි ජනප්‍රිය කතිකයන්ගේ දේශන ග්‍රැම්ෆෝන් තැටි මතර පටිගත කරලා ලංකාව පුරා ප්‍රචාරය කරලා තියෙනවා. කෙසේ වෙතත් අපි දන්නවා මේ 1906 දී තමයි ලංකාවේ ග්‍රැම්ෆෝන් ගී යුගය කියන එක බිහි වෙන්නේ. ඉතින් අපේ මාතෘකාව වුණේ ග්‍රැම්ෆෝන් ගී යුගය. මම ඔබට අර ඊට මේ අපිට ලැබිලා තියෙන පැයක කාලයක් මේ පැය කාලය තුළ මුලින්ම ඉස්සලාම ජාත්‍යන්තර තලයේ ග්‍රැම්ෆෝන් තාක්ෂණය ගැන පොඩි මං සහාය හොයාගෙන නිපදවීම සහ සොයාගෙන සම්බන්ධ කාරණා කිහිපයක් මම යොමු කරා. දැන් අපි බලමු ලංකාවේ ග්‍රැම්ෆෝන් තැටි යුගයේ දිගහැරෙන්නේ කෙසේද කියලා. ඒ තමයි 1906 තමයි ලංකාවේ ග්‍රැම්ෆෝන් තැටි යුගය ආරම්භ වෙන්නේ. ලංකාවේ ඉස්සලාම ග්‍රැම්ෆෝන් තැටි යන්ත්‍ර සහ තැටි ආනයනය කරපු සමාගම තමයි සුප්‍රකට ඩොන් කරෝලිස් සහ සමාගම. මේ ඩොන් කරෝලිස් සහ සමාගමට පස්සේ කාගිල්ස්, මිලර්ස්, වෝකර්ස් වගේ ප්‍රමුඛ පෙළේ සමාගම්, ලංකාවේ කලෙබු ප්‍රමුඛ පෙළේ සමාගම් ඉතා තරගකාරී ලෙස ලංකාවට ග්‍රැම්ෆෝන් යන්ත්‍ර සහ තැටි ගෙන්වුවා. සංගීතමය වශයෙන් ගත්තහම මෙම ග්‍රැම්ෆෝන් තැටි ගීත සමගින් ග්‍රැම්ෆෝන් තැටි නිකුත්ුනේ ලංකාව පුරාවටම ප්‍රධාන වශයෙන් වෙළඳ නාම දෙකක් යටතේ. අපි කියනවා ලේබල් තැටි ලේබල් කියලා. ඒ වගේ ලේබල් වෙළඳ නාම දෙකක් යටතේ. ඒ තමයි කොලොම්බියා ලේබලේ සහ HMV කියන ලේබලේ. HMV කියන එකේ තේරුම ඔවුන් දක්වලා තියෙන His Master's Voice කියන එක. HMV හා කොලොම්බියා ලේබල් යටද මේ ලේබල් දෙක නැත වෙළඳ නාම දෙක යටතේ තමයි ලංකාවට ග්‍රැම්ෆෝන් තැටි නිෂ්පාදනය වුණේ නිකුත් වුණේ. ඉතින් ලංකාවේ එකකට හිටපු ගායක ගායිකාවන් මෙම ග්‍රැම්ෆෝන් තැටි සමාගම් දෙක හා ගිවිසුම් ගත වෙලා බොහොම තරගකාරී විදිහට ඒ ඔස්සේ ගීත තමන්ගේ නිර්මාණ ඒ තුලින් එළි දැක්වුවා. හරි. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු 1906 දී ග්‍රැම්ෆෝන් තැටි යුගය ආරම්භ වුණන් පස්සේ ඒ තැටිවල තැටිගත කොට ප්‍රචාරය කිරීම සඳහා කිසිදු විදිහේ නව නිර්මාණ ගීත ලංකාවේ තිබුණේ නැහැ. මේ යුගයේ තමයි ලංකාවේ නූර්ති ගීතයේ ඉතාම ස්වර්ණමය යුගයේ ওই 900 පළවෙනි දශකයේ. එතකොට මේ කාලේ ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණේ නූර්ති සංගීතය. ඉතින් මුලින්ම එහෙනම් ශ්‍රී ලංකාව තුල ග්‍රැමෆෝන් තැටි වලට අඩංගුළු සිංහල ගීත විශේෂය තමයි නූර්ති. මම සිංහල ගීත විශේෂය කිව්වේ ග්‍රැම්ෆෝන් තැටි ලංකාවට එද්දී එහා ආපු යන්ත්‍ර හා ආපු තැටි වල තිබුණා බටහිර ගීත, නැත්නම් වෙනත් වෙන භාෂාවල හින්දි, උර්දු ආදී ගීත තිබුණා. නමුත් ග්‍රැමෆෝන් තැටි වලට අන්තර්ගත වූ ප්‍රථම සිංහල ගීත විශේෂය වුණේ නූර්ති. අපි දන්නවා 1908-09-8-10-12 වගේ වර්ෂවල ඔය සිරිසංගබෝ නූර්තිය නිර්මාණය වුණේ පළමුවෙන් 1903 දී. ඔය දශකයේ සිරිසංගබෝ රාමායනය ඒ වගේ ප්‍රසිද්ධ විදුර ආදී ප්‍රසිද්ධ නූර්ති වේදිකාගත වුණා. ඉතින් මේ නූර්තිවල තිබුණු ජනප්‍රිය ගීත ඉස්සල්ලාම මේ ග්‍රැම්ෆෝන් තැටි වලට අඩංගු කරලා ඒවා ප්‍රචාරය කරා. මේ වගේ ගීත
ස්වයා මනමත්වීමගේ දැකලා උන්මාදවේවි හරදේ ස්‍රයා මනමත්වීමගේ දැකලා උන්මාදවේවි හරදේ සන්නසාපන්මාව කල්නෑර පින්සාරරන්ලන්දේ සන්නසාපන්මාව කල්නෑර පින්සාරරන්ලන්දේ ස්‍රයා මනමත්වීමගේ දැකලා උන්මාදවේවි හරදේ
ඔය ජනප්‍රිය නෘත්‍ය ගීතයක් දන්නෝ බුදුන්ගේ සීතා මාස්ත්‍රියා කොහෙද ඉන්නේ හරිමි රජ සැපා
හරිමි රජ සැපා මම ලක්දිවති නිසා හරිමි රජ සැපා මම ලක්දිවති නිසා
මේ වගේ නූර්ති ගීත නූර්ති නොබලපු අය අතර ජනප්‍රිය වුණේ මේ ග්‍රැම්ෆෝන් තැටි ගී යුගය නිසා. ඔන්න එහෙනම් ග්‍රැම්ෆෝන් තැටි යුගයේ පළවෙනි පියවර. දෙවෙනි පියවර වෙන්නේ මේ වෙද්දී අපි දන්නවා ඉන්දියාවෙන් එන තැටිවල නැත්නම් භාරතයෙන් එන තැටිවල අඩංගු වුණා හින්දි සහ ද්‍රවිඩ ගීත තනු. ඉන් පස්සේ අපි දන්නවා මෙරට ඊට පස්සේ ජනප්‍රිය ප්‍රවණතාවය වුණේ මෙන්න මේ හින්දි සහ ද්‍රවිඩ ගීත තනු වලට සිංහල වචන යොදලා නැවත වතාවක් මේ තැටිවල තැටිගත කරා. අපි ඒවට කිව්වා දරුණේ සුවිශේෂ නමක් මතක තබා ගන්න අපිට විභාගෙදී ප්‍රශ්න පත්‍රවල උත්තර ලියක් දෙනවා. අපි ඒවට කිව්වා අනුකාරක ගීත කියලා. මොනවද අනුකාරක ග්‍රැමෆෝන් ගීත? මොන අනුකාරකද මේ හින්දි සහ ද්‍රවිඩ තනු අනුකාරක ග්‍රැමෆෝන් ගීත? උගල අහලා ඇති ජනප්‍රිය ග්‍රැමෆෝන් ගීතයක් තියෙනවා දුල් සල්වනේ ලකල්, ඊළඟට මහබෝධි මුලේ ආදී ගීත ගණනාවක් තිබ්බ මේ මුල් යුගයේ අනුකාරක ගීතලේ. ඔන්න එහෙනම් දෙවෙනි යුගය නූර්ති යුගය, නැත්නම් නූර්ති අවධිය, ඊළඟට අනුකාරක ගී අවධිය. අනුකාරක ගී අවධියේ තියෙන තිබුණු ජනප්‍රිය ගීතයක ඛණ්ඩයක් මම සුසන් සර්ත් එක්ක අදත් මට වෙනදා වගේම තබ්ලා වාදනයෙන් සහය වෙන්නේ වලපනේ කීර්ති බණ්ඩාර විද්‍යාලයේ අපේ සුසන්ත තිලකරත්න ගුරුතුමා. අපසුන්ස අපි එහෙනම් අනුකාරක ගීයෝගේ තිබුණු ජනප්‍රිය ගීතයක කොටසක් කියමු.
සිරිබුත් ගයා විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා, සිරිබුත් ගයා විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා, සාක්‍ය තිලෝනා වැඩ සිටියේ දිනා, සාක්‍ය තිලෝනා වැඩ සිටියේ දිනා, මරංගනා පරදාලා, මරංගනා පරදාලා, සිරිබුද්ද ගයා විහාරේ වඳිනේ මූමු
මෙම ගීත ආකෘතියෙන් පසුව අපි ලංකාවේ බිහි වෙන සංගීතඥයෝ කීප පොලක් අපි දන්න මුලින්ම ආනන්ද සමරකෝන් සහ HW රූපසිංහ, අපි කියන රූපසිංහ මාස්ටර් කියලා, සාජිරි සිල්වා, මේ වගේ සංගීතඥයෝ මේ ඉන්දියානු ගීත ಭಾರತೀಯ ගීත ආකෘතිය ඒ අපි සුපුරුදු ස්ථායි අන්තරා ආකෘතිය නැත්තම් මේ නූර්ති ගීතවල තිබූ ස්ථායි අන්තර ආකෘතිය. අපිට නූර්ති ගීත මේ මුල්ම කාලේ මේ නූර්ති ගීතවලට සංගීත අධ්‍යක්ෂණය කරන ලංකඩ ආපු විශ්වනාත් ලෞජි, ඔය අබ්දුල් සතාල නැත්තම් ජටා ශංක වගේ අය සම්බන්ධ වෙලා තිනවා මේ මුල් කාලේ ග්‍රැම්ෆෝන් තැටි ගීවලට මේ සංගීතය සපයන්න. විශ්වනාත් ලෞජිගේ සංගීතයෙන් ග්‍රැම්ෆෝන් තැටිවලට මේ තැටිගත වෙච්ච ගීත ගණනාවක් ගැන මේ මහාචාර්ය සුනිල් ආරියත් මහත්මයා ඔහුගේ ග්‍රැම්ෆෝන් තැටි ගී යුගයේ පොතේ සාකච්ඡා කරනවා. ඒ ඊළඟ කාරණාව තමයි මේ සාදිලි සිල්වා, එහෙම නැත්නම් එච්.ඩබ්ලිව්. රූපසිංහ, නැත්නම් ආනන්ද සමරකෝන් වගේ සංගීතඥයින් පෙළඹෙනවා අර ಭಾರತೀಯ ස්ථායන්තර ආකෘතියේ තියෙන ගීත අනුව අලුත් ගීත බිහි කරන්න. මේවා අලුත් ගීත වුණාට මේවා අර ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතයේ තිබුණු රාගධාරී සංගීත තිබුණු ගීත ආකෘතියට හැදුනේ. ඔය පීලු රාගය ඉදිරින් ගත්තහම දුර්ගා රාගය, ද බූපාලි, ඔය වගේ යමන් ඒ වගේ මේ මේ ජනප්‍රිය රාග අරගෙන වුන් ගී නිර්මාණ කරා. අපි ඒ ගීතයක කොටසක් අපි ගයමු. මේ ඇවිල්ලා එච්.ලබි රූපසිංහ සහ කෝකිල දේවී වීරතුංග එච්.ලබි රූපසිංහ සහ කෝකිල දේවී වීරතුංග ගායනා කරපු ගීතයක්. මෙහි සංගීතය 790 එච්.ලබි රූපසිංහ මේ ගීතේ ලියුවේ වින්සන්ට් සෝමපාල කියන අපේ දැවැන්ත සංගීතඥයා. අපි මේ ගීතය පොල් බලමු. මෙන්න මේ විදිහට තමයි රාගධාරී ආකෘති අනුව මුලින්ම ග්‍රැම්ෆෝන් අලුත් ගීත හැදුනේ.
මව්පියෝ ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා, මව්පියෝ ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා, ගෙව් කාලේ නොමද ප්‍රේමෙනි, ගෙව් කාලේ නොමද ප්‍රේමෙනි, ගෞරවයෙන් පිදුමායුතු වේවි කුල දෙටුවන් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා, යන මේ අගන ප්‍රතිඵල නේකා, එන දේ සංකා නෑ මෙලොවේහි, එන දේ සංකා නෑ දෙලොවේහි, සාදරය කුල දෙටුවන් සෑමා, මව්පියෝ ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා. ලෝකනාථගේ මංගල සූත්‍රේ එය විශේෂයනි පාවදාලේ, ලෝකනාථගේ මංගල සූත්‍රේ එය විශේෂයනි පාවදාලේ, වැඩ සෑදේවි ඉන්දෙලොවේහි කල යුතු සංග්‍රහයෙන්ම පුදව් කුල දෙටුවන් සෑමා, මව්පියෝ ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා, මව්පියෝ ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා.
දැන් මේ වගේ ගීත අපි ඒ ගීත නම් සම්පූර්ණයෙන්ම ගායනා කරලා පෙන්නන ඔයගලන්ට. දැන් මේ ගීතවල තිබුණේ අර ಭಾರತೀಯ අර ආපු මේ රාගධාරී ගීතවල ආකෘතිය. තව තිබුණා ඔයගලන් අහලා ඇති, මම පොඩි පොඩි කෑල්ල කෑල්ල කියලා පෙන්නන්නම්. මේ
පිට දීප දේශ ජය ගාතා ආදී සිංහලුන්, පිට දීප දේශ ජය ගාතා.
දැන් මේ මේක මේ ගීතේ පිරිදීප ඒ ගීතේ ගායක ලක්ෂ්මීබායි. ලක්ෂ්මීබායි කියන ගායිකාව යෝගීතු ගායිකාවක්. පීලු කියන රාගය පදනම් කරගෙන මේ ගීතය නිර්මාණය කළ තිබුණේ. ඊට පස්සේ ශ්‍රී ලාහුල හිමිගේ නාමේ. ඊට පස්සේ අපි ගත්තොත් මුනිනන්දන සිරිපාද වන්දිමි සමනල කන්දේ ආදී ගීත. ආදී ගොඩක් ගීත තිබුණා. මේ ඔක්කොම රාගධාරී ඒ ආකෘතියට නිර්මාණය වුණේ. ඒත් එක්කම මේ කාලේ හිටිය ආනන්ද සමරකෝන්. සමරගොන් ශූරින් ඊට පස්සේ එහු එන්නේ. සමරගොන් ශූරින් අතින් බිහි වුණු සමහර ගීතවල තිබුණා මේ රාගධාරී ඉන්දියානු ආභාෂ වුණාට ඒක රාගධාරී ආභාෂයට වඩා ටිකක් වෙනස් ගිය ඉන්දියානු බෙන්ගාල නැත්නම් අපි කියනවා රබීන්ද්‍ර සංගීතය කියලා, නැත්නම් අපි කියනවා වංග සංගීතය කියලා. අන්න ඒ ලක්ෂණ අඩංගු ගීත බිහි වුණා මේ යුගයේදී මේ ආනන්ද සමරගොන් ශූරින් අතින්. ඒ කියන්නේ වංග සහ බෙන්ගාල සංගීතය නැත්නම් ඒ ආභාෂයලත් ගීත ඒකේ මම දෙක තුනක් මතක් වෙනවා මේ අවස්ථාවේදී. අපි ගත්තොත් බැස සීතල ගඟුලේ පීන පීන නාමකෝ ළඟෝ. පස්සේ සිරිසරු සාරකිතේ අපි ගිටි පොඩ්ඩක් කිමු සංස චුටි කැලක් බලමු.
සිරිසරු සාරකිතේ ගොයම් පැසීලා මහිමේ, සිරිසරු සාරකිතේ ගොයම් පැසීලා මහිමේ, පිසගෙන එන සුළඟේ කරල් නැමි නැමි දිලේ, පිසගෙන එන සුළඟේ කරල් නැමි නැමි දිලේ. හාහා ඇසේ ඇසේ, හාහා ඇසේ ඇසේ, ගොවිදන තුති නදදී කපති ගොයම් තොසේ තොසේ, ගොවිදන තුති නදදී කපති ගොයම් තොසේ තොසේ, යමු යමු හනික නගෝ අපිද ගොයම් කපන ලෙසේ, යමු යමු හනික නගෝ අපද ගොයම් කපන ලෙසේ. හිමිදිරියේ හිමිදිරියේ හිමිදිරි සිරිය ළඟාවේ, හිමිදිරි සිරිය ළඟාවේ.
මේ ගීතවල තිබුණේ අර වංගීත වංග නැත්නම් බෙන්ගාල සංගීත ඇසුර ආභාෂය තමයි මේ ගීතවල. දැන් අපි මුලින්ම ආය මතක් කරගමු. ප්‍රථම සිංහල ගීත විශේෂය වුණේ ග්‍රැම්ෆෝන් තැටිවල ලැංග්වේජ් නූර්ති. ඊට පස්සේ අපි අනුකාරක ගීත අවධියට ආවා. ඊට පස්සේ අපි ආවා හින්දුස්ථානි රාගධාරි සංගීත ආකෘතියට හදපු ගීත. ඊට පස්සේ අපි කතා කරා බෙන්ගාල සහ වංග මෙලඩිස් නැත්නම් ඒ තනු ඇසුරින් හදපු ගීත ගැන.